අජිත්නිමත් කප්‍රාල් මැත්ත.
ගරු කතානායකතුමිනි, මා ඔබතුමාට ස්තුතිවන්තයවා මට මේ විවාදයට සම්බන්ධීමට අවස්ථාව ලබාදීම පිළිබඳව. මට පෙර කතා කරපු මන්ත්‍රිතුමා මහිතන්නේ කරුණු රාශියක් කතාකිරවා. ඒවකට හිටපු අගමැතිතුමාට එතුමාට ඒ කරුණු කියන්න බැරි වුණාට අපේ අගමැතිතුමාට කියන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා. ඒ කාලයේදී ඒ කාලේ හිටපු අගමැතිතුමාට ඔය කතන්දරේ කිව්වනම් ඒවා අහන්නෙවත් නැහැ. ඉතින් නිසා අද අපේ අගමැතිතුමාට ඒ කරුණු පැහැදිලි කරලා දෙන්නට එතුමාට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒකට මට එක බියක් තියෙනවා. එතුමා කියපු විදිහට ඊළඟ ජනාධිපති ධූරයට පත්වෙන්නට තිබෙන්නේ රාජපක්ෂවරයෙක් කියලා කිව්වා. මම හිතන්නේ ඒ කතාවේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සෑහෙන මේ අපහසුතාවයට පත්වෙන්නේ නැති එතුමාට ඊළඟ කතාව ලැබෙයිද කියන එකත් පොඩි සැකයක් තියෙනවා. ඒ කෙසේ වුණත් මට හිතෙන්නේ මේ එතුමාගේ කතාවේ කරුණු දෙකක් තුනකට පමණක් මම උත්තර දීලා ඊට පස්සේ මගේ කතාවට මම විවිසෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතුමා කිව්වා මේ එක්ස් ඔෆිෂියෝ ඔෆිෂල්ස්ලව පත් කරන්න අවශ්‍යයි කියලා. මේ විවිධ කොමිෂන් සභාවලට එතනදී අපේ කතානායකතුමනි මට කියන්නට අවශ්‍යයි, මමත් මහා බැංකු අධිපතිවරයා හැටියට අවුරුදු 9ක් සේවය කළ තියෙන පුද්ගලෙක්. මම දන්නවා බොහෝ අවස්ථාවලදී රජයේ සේවකයන්, රජයේ ඉන නිලධාරීන් විවිධ කොමිෂන් සභාවලට ටෙන්ඩර් බෝස්ලට ගියාම ඒ අමාත්‍යංශයේ වැඩ කටයුතුලට සෑහෙන බලපෑමක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ දක්ෂ පුද්ගලයෝ ඉන්නවා නම් රටක ඒ පුද්ගලයන්ව වෙනමම පත් කරලා ඒ පුද්ගලයන්ගෙන් ඒ වැඩ රාජකාරී ගන්නට අපේ පරිපාලන සේවය පුරුදු වෙනට අවශ්‍යයි. හැමතිස්සෙම මේ පත් වෙලා සිටින නිලධාරීන්ව හැමතිස්සෙම ඒවට කැඳවගෙන ඒ අයට මේ ඒ වැඩ කටයුතු බාර දෙන්න නැතුව. තුන්වෙනි කාරණාව තමයි ගරු කතානායකතුමනි, මේ භූමි ප්‍රදේශය පිළිබඳව එක ඒ මන්ත්‍රීතුමා කිව්වා මේ චීන සමාගමට හෙක්ටයාර් 116ක් දැන් ලැබිලා තියෙනවයි කියලා මේ අවුරුද්දකට
පොයින්ට් අවාඩ්. මම ඔබතුමාට බාධා කරන්නේ නැහැ ගරු ඇමතිතුමා, මම කිව්වේ සජි ප්‍රේමදාස මහත්මයාගෙන් පස්සේ සමහර වෙලාවට
මම මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි, මම මේ අවස්ථාවේදී විශේෂ ඉල්ලීමක් කරනවා. මම මේ අවස්ථාවේදී විශේෂ ඉල්ලීමක් කරනවා ගරු විපක්ෂ නායකතුමාගෙන් කිසියම් ආකාරයක විනය පරීක්ෂණයක් කරන්න එපා අපේ හර්ෂ දිසිල්වා මැතිතුමා වෙනුවෙන්. එතුමාට සමාව දීලා එතුමාට එතනින් එහාට ඒ කරුණ ගැන කතා කරන්න එපැයි කියලා මම ඉල්ලීමක් කරනවා.
Thank you.
බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා තර්ජනය කෙරුවා හර්ෂිල මහත්තයගෙන
හරි. බොහොම ස්තුතියි. ඔබතුමා කතා කරගෙන යන්නේ, මේක බාධා කරන්න එපා අපේ
කතානායකතුමනි. තුන්වෙනි කාරණාව තමයි මේ භූමි ප්‍රදේශයේ මුලින්ම හෙක්ටයාර් 270ක ප්‍රමාණයක් තිබුණා. ඒක වෙන් කළා තිබුණේ පොදු කටයුතු සඳහා හෙක්ටයාර් 90ක්, රජයට සම්පූර්ණ බලය ඇතුව හෙක්ටයාර් 90ක්, අවුරුදු 99ක කාල සීමාවකට චීන සමාවකට. ඊට පස්සේ උනේ මේ පසුගිය රජය මේ කටයුතු අනවශ්‍ය ලෙස නතර කරපු නිසා ඒ අයට වන්දියක් ගෙවන්න සිදු වුණා. ඒ වන්දිය ගෙවන්න සිදු වෙලා ඒ වන්දිය වෙනුවට අර රජයට ලැබිලා තිබෙන භූමි භාගයෙන් හෙක්ටයාර් 28ක් ලබා දෙන්නට සිදු වුණා මේ චීන සමාගමට. අන්න එතන තමයි මේ චීන සමාගමට හෙක්ටයාර් 116ක් ලැබුණේ, අන්න ඒ නිසා, වෙන කරුණක් නිසා නෙමෙයි. ඉතින් ඒ නිසා අපි ඒකත් මේ වෙලාවේ මතක් කරලා දෙන්නට කැමතියි. Honorable Speaker, I would now like to get down to the main thrust of my submissions today. I think the background as far as this port city law is concerned must be clearly established. First of all, I think we had to understand that since 2015 there has been a regular deterioration of our economy. Up to 2014, as the Honorable Prime Minister mentioned in his speech, we found that the GDP of our country improved from $24 billion in 2006, in 2005, right up to $79 billion by 2014. However, the country hit a stagnant patch, and as a result of that stagnant patch, we found that we have been at the same position for the last 6 years. So I think we now need to understand that as a result of that situation, we have had a rising debt, particularly the foreign debt, falling GDP, drop in the world rankings, particularly the doing business rankings. We found that in 12 instances, Sri Lanka has been dropping its ranking regularly over the past 5 years, from 85th position right down to 99th position. So we need to do something in order to move away from that situation. We have found that our reserves are low. The currency has a tendency to depreciate. We had high interest rates right up to 2019, and our ratings were downgraded consistently during the period of the Yahapalani. At the same time, we also found that the foreign direct investment, Honorable Speaker, was also dwindling. In 2014, the foreign direct investments were 1,635 million, but it gradually reduced each year, and only by 2018 there was an increase up to 2,367 million. But at the same time, we now need to have a new impetus to our economy in order to go forward. We have already fixed some of these problems. We have found that our interest rates are today much more manageable. We have slowed down the rupee depreciation, and in due course, once the economy gets back to normalcy, after the COVID impact is reduced, we would be able to appreciate the currency. We have responded to the COVID situation quite magnificently. As I mentioned in yesterday's speech in Parliament, we have already expended 138 billion rupees in order to ensure that the country is brought to some position where we can go forward with certain element of confidence. We are fast-tracking stagnant and development projects. We are improving our doing business indicators. We are increasing our public investment. As the Prime Minister, Honorable Prime Minister mentioned, we have started the 100,000 kilometers road drive, the water for all. Those projects are driven in order to ensure that Sri Lanka will get back to the fast track of development. But at the same time, Honorable Speaker, we have to provide more opportunities for FDI as well. We need a new burst of at least $3 billion to come into the country on an annual basis in order to ensure that we maintain growth rates of at least 6% in our country. So that's why we have identified certain key projects in our country as being the ones that will take this country forward. The port city is one of them. The port city has tremendous potential, and we need to ensure that the port city will be one of the drivers of the development activities in our country. We already had identified the Hambantota port, but unfortunately that is no longer under our purview, but we need to ensure that at least the Hambantota industrial zone is also given the impetus to go forward. Yesterday, this August Assembly approved a strategic development project with relation to the in relation to the tire projects that is being already done in the Hambantota zone. Those are important projects that will take our country forward. At the same time, various strategic development projects are also being mooted now, and the farmer zone will take our country forward. But with all that, Honorable Speaker, we need to have a game changer. We need to have a turning point in our country's economic march. And we identify the port city as being one of those areas in which we can make a significant change in order to have a game-changing turning point in the history of our nation. We have 269 hectares of land, and this is a very special land because it has been reclaimed, and at the same time it is adjoining the capital of Sri Lanka. And with that, we have the potential now to build it the way we want. We have the potential to make it work the way we want, and that's why we need to get it right this time. There have been many instances where we talk about missing the bus, and we are quite good at that. We consistently say we missed the bus in such and such a year, we missed the bus in another year, and we missed the bus again. This time we can't miss the bus. We need to create an impact where we can compete, Honorable Speaker, with Dubai, with Schengen, with Port Klang, with Singapore. We have been only talking in the past. We now need to we need to convert our talk into action. That's why we have to make a compelling value proposition
as far as the Colombo Port City is concerned. It must be a place where people will come and come because it is efficient, because it has speed of delivery, because it is consistent, because it gives a secure environment for investors. So we need to create that atmosphere. We need to create that environment in order to ensure that people from all over the world can come into Sri Lanka and make Sri Lanka their hub for their future. So that's not easy. That's going to be a tough call. And that's why we have to do it in such a way that we can have an enabling law that will support that kind of activity. Our enabling law, Honorable Speaker, must be such that it will provide the space for the Commission to do their work and provide the confidence for investors to come in and invest in Sri Lanka and invest in the port city activities that they would be doing themselves. So the proposed law will be amended, as I said earlier and as already mentioned by the Honorable Speaker, in accordance with what the Supreme Court has already stated. At the beginning itself, Honorable Speaker, we took that stance. We never said we are going to push through this legislation the way we have drafted it only. We are humble enough to admit that there may be certain instances where the expert knowledge of the Supreme Court will determine in the best way possible for our country and in the determination of the Constitution, they can give us the advice as to how this should be structured. So nobody must say that it was a kulugada pahara or some obnoxious term like that. It's nothing like that. It's a question of submitting the legislation, the intended legislation to the Supreme Court, Supreme Court giving the determination in accordance with their own mandate, which is given in the Constitution. And once that is given, we as the Parliament and as the government, we will respect that position of the Supreme Court and we will enact the law in accordance with what the Supreme Court has also given us the guidance. And that's what we would do tomorrow. So we are encouraged because the opposition also already, the member who spoke, has mentioned that they too would like to support the particular piece of legislation. And we are happy that they have been also doing that, because we find that even the leader of all these people in the Samagi Jana Balavegya, Honorable Ranil Wickremesinghe, had supported this very, very, very intently. In fact, I would read to you, Honorable Speaker, that in the 2018 World City Summit, international conference held in Singapore, Prime Minister Ranil Wickremesinghe was the keynote speaker, and he promoted the revamped port city project at a time even when the land was not complete. Even when the land was not complete, he promoted this. Mr. Arisha Silva, can you please sit down? And I listened to you intently for 30 minutes.
Why don't you want to make a point of order? I said we will support you, Honorable Minister.
Sit down and listen,
the condition that
member.
To accept our
I
few
patiently
amendments.
To you.
Thank you very much.
I listen patiently to him, Honorable Speaker. Become a little more flexible to understand these points. Then, at the same time, the UDA signed a master plan with the development control. The Sri Lanka president attended the deed transferring ceremony at that time. Then, one of the ministers, a key minister of that government, he mentioned this, which I must read out to you. It was very important because he said, Honorable Speaker, he said that the construction of a 60-storied building would be completed by 2025. This is in the port city. And the best answer we can give to the critics is to go to the 60th story once the building is completed and see if Colombo would sink. This is an open challenge, and I wish to mention the names of those who made bland criticisms on the project on its opening day. So they supported it. So I hope in 2025, these ministers, when they are MPs now, would come to that project, and they can even mention the names of those who criticized it. And I do hope that their names won't be there in that list of MPs who had criticized, because we don't want them to be in that list. We want them to support this project. So what are we intending to do, Honorable Speaker, with this law? We intend to create a single window of support to all investors who are coming to Sri Lanka. It will be operated by an efficient commission, and we will provide attractive and competitive benefits, and we would be consistent as well as ensure the safety of these investments. All that is provided in the law that we are going to pass tomorrow, and we hope that you will support that. The commission itself will consist of 5 to 7 persons. We have already agreed to the proposals of many people who suggested that we should have a majority of Sri Lankans in that commission, and we would provide for that. We would also provide for the position that the chairman would be a Sri Lankan. And I think one of the reasons that that had to be accommodated was, and the fear that people had, was that we would do a Yahapalana stunt at that time. Because we found that for the first time, we had a foreigner coming in and becoming the governor of the central bank, and we all know what happened. And we are still trying to get him back to answer for the sins that they had done. So we would make this commission to be the single window that will provide all the services and all the guidance to investors who are coming. We know, Honorable Speaker, how many times people have to go to various government institutions in order to get their things done. Whenever they have to get anything done, they have to rustify in corridors. They have to wait for people to come. They have to wait for excuses. And we want to eliminate that so that we can go up the ranking as far as doing business is concerned. That's why this special commission will be able to liaise with all the other institutions and then provide the service to those who are intended to have this service. If this is a successful project, and we are endeavoring to make it so, we are making every effort to ensure that this project will be successful. And if it is successful, we would have, Honorable Speaker, a state-of-the-art international financial city. It will compete with Singapore. It will compete with Dubai. It will compete with Schengen. So that's the type of model that we are hoping to create in this port city. And we know that there 1 hectare of land will be a minimum of 2,500, one square meter of land there could be, I think, valued at around $2,500 per square meter. And if so, the 69 hectares that Sri Lanka would enjoy with complete rights of sale as well, of leasing out for 99 years, whenever we want to, that itself could yield us $1,725 million. $1,725 million, in addition to what the Commission would receive as the 1% charge on all the other transactions that the port city or the company would be handling. So this will be the benefits that we would enjoy as a government, and that this would be the envisaged earnings that are due to the consolidated fund. And we are happy to support that because it will also provide the additional opportunity for all these investments to take place. So $15 billion worth of investments in the next 5 years, 200,000 jobs and livelihoods opportunities during the construction stage, 83,000 USD-based jobs in 5 years. And it would also provide people of our country to be able to work within this port city and earn dollar-based jobs. Today, they have to go to all parts of the world. Today, they have to go to other parts of the world to enjoy dollar.
You have five. We have consumed 5 extra minutes.
Maybe another 5 minutes and I will be finished with that, Honorable Speaker. And we would have a gradual improvement in Sri Lanka doing business. There would be a major impetus for conferences, tourism, theme parks, and we will have 5.7 million square meters of built space, and it would add approximately $4.5 billion to the GDP of our country in the first few years, and thereafter at the rate of around $12 billion of additional GDP to our country, and that would make a vast difference to this $80 billion GDP country that we have been having in the past. There have been many criticisms that have been leveled by the opposition. I believe the speakers who follow me would be dealing with those, so I won't go into depth in relation to responding to those. But at the same time, I only wish to talk to you today about one item, which is about money laundering. I'm familiar with the controls that Sri Lanka has put in place in order to deal with money laundering, because at the time that I was the governor of the central bank, we had to deal with money laundering with the law, and then that has given me the experience, and I know what that law can do. That is why that law has not been touched, Honorable Speaker, in this enactment of the new act. That law will prevail. That law is available to be used for any kind of a situation where there is any money laundering. So we need not fear at all, we can ensure that those protections are provided. And sometimes those people who have been talking about these, they have other regimes that have money laundering, suspicions being cast, particularly certain cities which has made investments in their own countries. So I think we need not fear, because Sri Lanka has the ability to ensure that money laundering is not an issue in Sri Lanka. Lastly, I want to make an invitation, Honorable Speaker, to the opposition. They have, I believe, seen the benefits of this, because they themselves supported that when they were in power. So we are hoping that they would do the same tomorrow when the bill is taken up for voting. Mama aayachana karanawa vipakshayata garu ape garu agamathithuma kala wagema me avasthavedi me panatata ounge sahayogayat laba deela idiri kaaleedi e ayatath eka kiyanna puluwan wenawa garu kathanayakathumeni e ayat me panatata sahayogaya laba deela me rate harum lakshayata ඒ අයත් සහභාගී වුණා කියන කතාව කියන්න පුළුවන් වෙන විදිහට කරන්නට ඒ ඒ ආරාධනාව කරමින් මගේ වචන සල්ප අවසන් කරනවා.
Honorable Radical Nathan, you have 7 minutes.
Why sir 7 minutes my time 8 minutes sir. 9 minutes.
Yes. But anyway the opposition has made use of
sir.
Yeah.
எங்களுடைய பார்ட்டி ஒரு தமிழ் தேசிய கூட்டமைப்பு டிஎன்ஏ செப்பரேட்டான பார்ட்டி எங்களுக்கு தரக்கூடிய டைமை கழிக்க முடியாது.
நன்றி
சபாநாயகர் அவர்களே. இன்று விவாதத்துக்கு எடுக்கப்பட்ட துறைமுக நகர பொருளாதார ஆணைக்குழு சம்பந்தமாக இன்று நடைபெறுகின்ற இந்த விவாதத்திலே இந்த ஆணைக்குழு கடலை நிரப்பி கட்டிடங்களை கட்டி தனியொரு நாடாக இந்த ஆணைக்குழுக்கு கொடுக்கப்படுகின்ற அதிகாரங்கள் அத்தனையும் எங்களுடைய இந்த இலங்கை நாட்டிலே சம்பந்தமில்லாத வகையிலே அதிகாரங்களை குவிக்கப்பட்ட நிலையிலே நீதிமன்றம் தன்னுடைய தலையிட்டால் சில விடயங்களை இந்த நாட்டுக்குள்ளே இருக்கின்ற அதிகாரத்தோடு செயல்படுத்துகின்ற ஒரு வரையறையை கொண்டு வந்ததை இங்கு காணக்கூடியதாக இருக்கிறது. நீதிமன்றம் தலையிடவில்லை என்றால் இலங்கை நாட்டுக்குள் இன்னொரு நாடு சகல அதிகாரங்களோடும் அது செயல்படக்கூடிய வகையிலே இந்த அரசாங்கம் அந்த துறைமுகத்து அந்த திட்டத்தை இந்த ஆணைக்குழுக்கூடாக தெரிவு செய்யப்படுகின்ற நபர்களுக்கூடாக முழு அதிகாரங்களையும் அவர்கள் செலுத்துகின்ற வகையிலே தான் இந்த ஃபோர்ட் சிட்டியானது உருவாக்கப்பட்டது. நான் சில கேள்விகளை இந்த அரசாங்கத்திடம் கேட்க முனைகிறேன். அகிம்சை போராட்டத்திலே சமஷ்டியை வேண்டி எங்களுடைய பெரியவர்கள் போராடினார். அகிம்சை போராட்டத்திலே போராடுகின்ற பெரியவர்கள் நையப்புடைக்கப்பட்டு இதே நாடாளுமன்றத்திலே இரத்தங்கள் சொட்ட சொட்ட வந்து தங்களுடைய கருத்துக்களை சொல்லுகின்ற போது அந்த அகிம்சை கூட மறுக்கப்பட்டது. இந்த ஆயுத போராட்டத்தின் ஊடாக எங்களுடைய இனத்தினுடைய விடுதலையை பெற வேண்டும் என்று சொல்லுகின்ற போது பயங்கரவாதிகள் பிரிவினைவாதிகள் என்றெல்லாம் எங்களுடைய மக்களை பிரித்தாளுகின்ற அல்லது அவர்கள் பயங்கரவாதிகள் என்று சொல்லுகின்ற சொற்பதத்தோடு இந்த அரசு இருக்கின்ற வருகின்ற போன அரசுகளும் அந்த சொற்பதத்தோடு தான் எங்களுடைய மக்களை பார்த்தார். இன்றைக்கு எங்களுடைய தேசத்திலே இருக்கின்ற நிலவரங்களை பார்க்கின்ற போது எங்களுடைய பூர்வீகம் சிதைக்கப்படுகின்ற ஒரு நிகழ்வு அங்கு நடைபெறுகிறது. திட்டமிட்டு நிலங்கள் அபகரிக்கப்படுகிறது. வனலாகாவின் அந்த இலாகாவினுடைய திட்டத்தினூடாக மகாவலி வலயம் என்ற அந்த வலயத்தினூடாக நிலங்களையும் எங்களுடைய மக்களுடைய விவசாய அத்தனையும் நடுவன் அரசுக்கு கொண்டு வருகின்ற வாய்ப்பை உண்டு பண்ணுகின்ற புதைபொருள் என்று சொல்லுகின்ற ரீதியிலே எங்களுடைய மக்கள் எங்களுடைய பிரதேசத்திலே இருக்கின்ற பழங்கால வரலாற்றை கொண்ட அந்த விடயங்களை மாற்றி அமைத்து புத்த கோயில்களை கட்டுவதற்கான முயற்சியை மேற்கொள்கின்ற சூழ்நிலைகள் காணப்படுகிறது. இன்றைக்கு பயங்கரவாத தடை சட்டம் என்ற ரீதியிலே பல பேரை கைது செய்கின்ற நிகழ்வுகள் இன்றைக்கு இடம்பெற்று கொண்டிருக்கிறது. ஆனால் இந்த இப்பொழுது பேசப்படுகின்ற பொருளாக இருக்கிற இந்த ஃபோர்ட் சிட்டி என்பது சகல அதிகாரங்களையும் ஒரு நாட்டிலே இன்னொரு நாடு என்று சொல்லுகின்ற வகையிலே எல்லா அதிகாரங்களையும் கொண்டிருக்கின்ற போது ஏன் அதிகார பரவலாக்கல் வேண்டுமென்று கேட்கின்ற எங்களுடைய தமிழினத்தை பிரித்து பார்க்கின்ற அவர்கள் பயங்கரவாதிகள் என்று சொல்லுகின்ற வகையிலே எங்களுடைய சிந்தனைகள் இருப்பதாக இருக்கிற இந்த சூழலிலே இன்னொரு நாட்டிற்கு வெளிநாட்டில் உள்ளவர்களும் உள்நாட்டில் உள்ளவர்களும் ஒரு குழுவாக அமைந்து அந்த அதிகாரத்தை கையாளுகின்ற மாகாண சபை அதிகாரங்கள் இந்த அரசாங்கம் மாகாண சபையை இல்லாதொழிக்கின்ற திட்டங்களை பல கூக்குரல்கள் இப்பொழுது வந்து கொண்டிருக்கிறது. இந்த மாகாண சபையின் அதிகாரங்கள் என்ன? இரண்டு விடயங்களை சொல்ல முடியும், பொலிஸ் அதிகாரம், நில அதிகாரம். அனைத்து மாகாண சபைகளுக்கும் அந்த அதிகாரங்களை ஒரு பரவலாக்கல் மூலமாக அதிகாரங்களை கொடுப்பதற்கு அரசு மறக்கிறது. எங்களுடைய தேசத்திலே அதிகார பரவல் என்று இந்த பொலிஸ் அதிகாரத்தையும் நில அதிகாரத்தையும் கொடுக்கின்ற போது அவர்கள் பிரிவினையவாதிகளாக பிரிந்து போகின்ற வாய்ப்பு இருக்கிறது என்ற கருத்துக்களை சொல்லுகிறார். ஆனால் இந்த ஃபோர்ட் சிட்டி ஒரு நாட்டிலே இன்னொரு நாடு என்ற அதிகாரத்தை கொண்டிருக்கிறது. இன்றைக்கு எங்களுடைய மக்கள் இந்த நாட்டிலே இரத்த ஆறு ஓடுகின்றதை தடுத்து நிறுத்திருக்க முடியும். நீங்கள் இந்த அதிகார பரவலாக்கலை செய்திருந்தால் இந்த ஃபோர்ட் சிட்டி செய்தது போல அதிகாரங்களை கொண்டு வந்தது போல அதிகாரங்களை கொடுத்தது போல இன்னொரு நாட்டிற்கு அந்த அதிகாரத்தை இன்னொரு எங்களுடைய தேசத்திலே எங்களுடைய நாட்டிலே இன்னொரு நாட்டை உருவாக்குகின்ற அதிகாரங்களை கொடுக்கின்ற போது இந்த இரத்த ஆடு ஓடியிருக்க முடியாத நீங்கள் அனைத்து இனத்தையும் ஒன்றாக பார்த்திருந்தார். இன்றைக்கு சிங்கள மக்கள் கூட இதை எதிர்க்கிறார்கள், சிங்கள மக்கள் கூட இதை எதிர்க்கிறார்கள், நாங்களும் எதிர்க்கிறோம். காரணம், இந்த நாட்டிலே அதிகார பரவல் என்பது சூனியமாக இருக்கிறது. நாங்கள் கேட்கின்ற கோரிக்கை ஐக்கிய நாடுகளுக்குள்ளே ஐக்கிய இலங்கைக்குள்ளே ஒரு தீர்வை கிடைக்க வேண்டும் என்று நாங்கள் கோருகிறோம். இந்த அதிகார பரவலாக்கல் என்பது உங்களுடைய சிந்தனையிலே அது பிரிந்து போற அது ஈழம் என்று சொல்லுகின்ற நாடாக மாறுகின்ற பிரச்சாரத்தை நீங்கள் பொய்யாக சொல்லுகிறீர்கள். இதே அதிகார பரவல் என்று சொல்லுகின்ற போது ஒரு நாட்டை உருவாக்குகின்றதற்கு ஆதரவு தெரிவிக்கின்ற வகையிலே நாங்கள் எல்லாரும் நீங்கள் எல்லாரும் இந்த ஆதரவை தெரிவிக்கின்ற வகையிலே இன்றைக்கு நடந்து கொண்டிருப்பது நியாயமா என்று கேட்கின்றேன். இலங்கை நாட்டிலே வாழுகின்ற உரித்துள்ள தேசிய இனமான தமிழினம் தமிழ் பேசும் மக்கள் அது முஸ்லீம் மக்களாக இருக்கலாம், தமிழ் மக்களாக இருக்கலாம், ஏனென்ற மலையக மக்களாக இருக்கலாம். அவர்களுடைய உரிமை பாதுகாக்கப்பட வேண்டும். அவர்களுடைய உரிமையை பாதுகாக்காது அவர்களுடைய அந்த 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 இந்த நாட்டிலே வாழக்கூடிய இனத்தை பாதுகாக்க முடியாமல் பொருளாதார வளர்ச்சி என்று சொல்லிக்கொண்டு ஒரு நாடு காசு கொடுக்கிறது, ஒரு நாடு இனமாக கொடுக்கிறது என்ற அந்த அடிப்படையிலே அந்த அதிகாரங்கள் கூடி இருக்கின்ற வகையிலே எங்களுடைய திட்டங்கள் அமைப்படுவது நியாயமா என்று கேட்கின்றேன். இந்த நாட்டிலே வாழுகின்ற உரித்தருடைய என்னுடைய இனம் என்னுடைய மக்கள் அவர்கள் கேட்கின்ற சுதந்திரமாக இந்த நாட்டிலே வாழுகின்ற வாய்ப்பை கேட்கின்ற போது அது உங்களுக்கு தருவதற்கு மனமில்லை. ஆனால் காசு தருபவர்களுக்கு எங்களுடைய நாட்டிலே ஒரு நாட்டை உருவாக்குகின்ற வாய்ப்பை நீங்கள் தர முயற்சிக்கிறீர்கள். ஆகவே இந்த நாட்டிலே வாழுகின்ற உரித்துடைய என்னுடைய எங்களுடைய இனம் வாழ முடியாது திண்டாடி கொண்டிருக்கின்ற அவர்களை பற்றி சிந்திக்காத நீங்கள் இந்த போர்ட் சிட்டி என்று சொல்லுகின்ற அந்த திட்டத்திற்கு முழுமையான ஆதரவை கொடுத்து நாட்டிலே பணத்தை
Your time is over. Your 9 minutes that you are talking about is over.
1 minute, sir. பெருவாரியான பணங்களுக்காக இந்த நாட்டை அடைமானம் வைப்பது, இந்த நாட்டை துண்டாடுவது, தமிழ் மக்கள் கோருகின்ற கோரிக்கை இந்த நாடு துண்டாக்கப்படுவதென்று சொல்லுகின்ற நீங்கள் இந்த நாட்டிலே இந்த நாட்டின் பெருமை பேசுகின்ற நாம் எல்லாரும் இந்த நாட்டை துண்டாடுகின்ற ஒரு செயல்பாட்டை அபாயத்தை நாங்கள் இன்றைக்கு செய்து கொண்டிருக்கிறோம். அந்த வகையிலே இதை தமிழ் தேசிய கூட்டமைப்பு வன்மையாக எதிர்க்கும். எங்களுடைய மக்களுடைய நியாயமான கோரிக்கையை நீங்கள் சிந்திக்க வேண்டும். ஒரு நாடு இனாமாக தருகிறது, இனாமாக எங்களுக்கு வசதிகளை செய்கிறது என்பதற்காக ஒரு நாட்டை இந்த நாட்டிலே இருக்கிற இந்த நாட்டோடு அதை பிரித்து துண்டாடி கடலிலே நிரப்பி ஒரு தேசத்தை உருவாக்கி இன்னொரு ஒரு ஒரு நாள் இரண்டு நாடாக கொடுக்க முன்வருகின்ற நீங்கள் ஏன் எங்களுடைய மக்களுடைய அபலாசைகளை தர முடியாது என்று கேட்கின்றேன். எனவே தமிழ் தேசிய கூட்டமைப்பு
ப்ளீஸ் ப்ளீஸ் கன்க்ளூட்.
இன்றைக்கு இந்த நாட்டை நேசிக்கின்ற அத்தனை பேரும் இந்த போர்ட் சிட்டியின் வாக்கெடுப்பிலே எதிர்க்க வேண்டும். உண்மையான இந்த நாட்டை நேசிக்கின்ற இந்த நாட்டுக்காக குரல் கொடுக்கின்ற அத்தனை நாடாளுமன்ற உறுப்பினர்களும் இதற்கு எதிர்த்து வாக்களிக்க வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன்.
தேங்க்யூ. ரோஹித் அபேகுணவர்தன.
கரு கதாநாயகத்துமணி மெத்தன வினாடி தொலாக் தாராத்தூண கதாநாயகத்துமணி விசேஷம்ம ஒபத்துமாரி ஸ்ருதிவாந்த வேணவா அத தவசேதி கொழம்ப வராய நகரைய ஆர்த்திக கொமிசன் சபாவ பீட்டுவீமே பணத்தை விவாதிட்டேன் அவஸ்தாவ சம்பந்தேங் மே அவஸ்தாவ லபாதீமகன கரு கதாநாயகத்துமணி மே வராய நகரைய கன கதாக்கரான் அப்பிட்ட மே அவஸ்தாவ லபாதென்னே எதா மஹிந்த ராஜபக்ச ஜனாதிபத்துமாகே ரஜே காலே எதுமா ஆரம்ப கரப்பு வடபிலிவலக பிரதிபலையா எதா மஹிந்த ராஜபக்ச ஜனாதிபத்துமா ரட்டே ஜனாதிபதி வரைய ஹட்டியட்டாத் வராய நாவிக விஷயபார அமாத்திய வரைய ஹட்டியராத் கட்டியுத்து கராதி எதுமாகே ராஜ்ய அமாத்திய வரைய ஹட்டியட கட்டியுத்து கரே மம ஏ அவஸ்தாவதி கரு கதாநாயகத்துமணி மே வராய நகரே ஹதென்ன மூலிக அத்திவாரம வெட்டென்னே கொழம்ப வராயே இதுக்கரண கிலோமீட்டர் பகாய் தசம ஹத்தரக தியக்கடனைய ஆரம்ப கிரீம வேணுவேன். ஏ தியக்கடனைய எதா ஆரம்ப நொக்கலானம் அத வராய நகரக்கன கதாக்கரான மே பார்லிமேந்துர புழுவாங்க மக்களபென்னே நேகரு மந்திரித்துவன். ஏ எதா ஆரம்ப கருவுக நிசா தமா இக்கப்பத்தையும் வராயட்ட நகனீர பார்யாந்தியாக் பட்டஹீர பார்யாந்தியாக் எவாகேம பர்யாந்த துணக்க ஐத்தியாக் லபின் ஏ அணுவ தமாய் எதா அப்பி சாகச்சா கரலா மே வராய நகரைய ஆரம்ப கரான் மே சம்பந்தேங் சீன சமாகமாக் டொலர் பில்லியன் எக்காய் தசம ஹத்தராக் வேதாங்க நகரு கதாநாயகத்துமா மே டொலர் பில்லியன் எக்காய் தசம ஹத்தராக் வேதாங்கன கொட்ட லங்காவே அப்பி எக்க ருப்பியலா அப்பே ருப்பியலாக் டொலர் ஏக்கட ஹரவான்னித்னே எக்க அப்பே ருப்பியலாக் மேக்கட வியதாங்கர அன்னித்னே வியதான் நொக்கர தமாய் மே வராய நகரே கொடநகைன்னு கரு கதாநாயகத்துமா தோற மே வராய நகரே கொடநகைன கொட்ட தனட்ட வியதாங்கல தின டொலர் பில்லியன் எக்காய் தசம ஹத்தரா அப்பி கேனோ மே அப்பே ஆர்த்திகே கொடநகா கான கரண வட பிலிவலா கரு கதாநாயகத்துமா மே டொலர் பில்லியன் எக்காய் தசம ஹத்தர வியதாங் வெனக்கொட்ட காட்ட ஹத்தர தேக்க கியே கரு கதாநாயகத்து அது அப்பே விபக்ஷேங் அஹான சித்தவே மே ரட்டே ஏ சம்பந்தேங் ஏ வராய நகரே கொடக்கனோட அவசியக்கன்ன கழுகால் டிக கோயந்த கினாவே மே அப்பே ரட்டே වැලිටික කොහෙන්ද ගත්තේ? එකට අවශ්‍ය කරන සේවකයන් කම්කරුව කොහෙන්ද ගත්තේ? ලොරි ටික කොහෙන්ද ගත්තේ? මේ ඩොලර් බිලියන 1.4 මේ රටේ මිනිස්සුන්ගේ ආර්ථික ශක්තියක් වුණා. එහෙමයි මේ වරාය නගරේ ගොඩ නැගුණේ. මම මේ කතා කරන්නේ දා අපි ආරම්භයේදී. දැන් ජනතා විමුක්ති පෙරමුණ මේකට විරුද්ධ වෙන එක සාධාරණයක් තියෙනවා. ගරු මනෝගණේෂන් මන්ත්‍රීතුමනි. සාධාරණයක් තියෙනවා. මොකද මට මතකයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේ වරාය නගරය හදනකොට මේ දියකන්නේ හදනකොට එදා කිව්වා ලංකාවේ මේක හදලා ඉවරනකොට කළුගල් නැති වෙනවා. කළුගල් නැති වෙනකෝ හින්දා එක කළුගලක් ගිහිල්ලා කෞතුකාගාරේ තියන්න පාසල්න ළමයින්ට කළුගල් කෝ කියලා ඇහුවත් කෞතුකාගාරේ ගිහිල්ලා බලන්න. එහෙමයි කිව්වේ. ඉතින් ඒ නිසා සාධාරණයි ජනතා විමුක්ති පෙරමුණ මේකට විරුද්ධ වෙන එක. හැබැයි එතුමන මතක් කරන්න ඕන දැන් කළුගල් එහෙමම තියෙනවා. තව වරාය නගර 100ක් හදන්න අවශ්‍ය කරන කළුගල් රටේ තියෙනවා. තව පාරවල් මේ වන විට මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හැදෙනවා. ඒ වටත් අවශ්‍ය කරන කළුගල් තියෙනවා. ඒ නිසා ඒක සාධාරණයක් තියෙනවා. ගරු කතානායකතුමනි 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩුව බලයට පත් වෙනකොට යහපාලන ආණ්ඩුවේ යහපාලනේ එන්නේ ඉස්සෙල්ලා මේක කතිකාවක් කරගත්ත පෝට් සිටිය රටට ගැළපෙන දෙයක් නෙවෙයි. පරිසර හානි සිද්ධ වෙන තරක්. එනිසා අපි ආපු ගම් මේක වෙනස් කරනවා කිව්වා. එහෙම කියලා පෝට් සිටිය සම්බන්ධයෙන් මොකද ගත්ත තීන්දුව? ඒ වැඩ නැවැත්තුවා. වරාය නගරයේ තිබිච්ච වැඩබිම මුඩු බිමක් බවට පරිවර්තනය කරා. අද විපක්ෂයේ ඉන්න යහපාලන ආණ්ඩුවත් එක්ක හිටපු නායකයෝ වැඩබිම මුඩු බිමක් කරා. අපේ සැලසුම් වල තිබුණේ 2017 මාර්තු මාසේ පළවෙනිද වෙනකොට වරාය නගරයේ බිම සම්පූර්ණයෙන් හදලා ඉවර වෙන්න. නමුත් 2017 වෙනකන් වරාය නගරේ නැවැත්තුවා. තාත්තල ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරා. ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරා ගරු කතානායකතුමනි. අන්තිමට මොකද්ද වුනේ? අපේ සැලසුම් වල තිබුණේ ගරු කතානායකතුනි මුළු භූමියේ තුනට බෙදන්න. එක කොටසක් චීනයේ සමාගමට, දෙවැනි කොටස ශ්‍රී ලංකා රජයට, තුන්වැනි කොටස පොදු කටයුතු වලට එක සමානව තුනට බෙදන්න තිබුණේ. ඒ තුනට බෙදන්න තිබුණෝ ඒ භූමිය මොකද්ද සිද්ධ වුණේ? අවුරුදු තුනක විතර නවත් මේක නවත්තලා ඒ අය අධිකරණයට යන්න ගියා. ඒ සමාගම අන්න ගිහිල්ලා සාකච්ඡා කළා, කිව්වා වැඩිපුර අපි හෙක්ටයාර් 28ක් දෙන්න. වැඩිපුර හෙක්ටයාර් 28කින් රටේ භූමිය හෙක්ටයාර් 28කින් අපට ඒ අහිමි කරගත්තා. මොකක්ද අහිමි කරගත්තේ? අහිමි කරගත්තේ මොකද්ද? රටේ භූමිය, මේ රටේ ආර්ථිකය ගොඩනගන තන අහිමි කරගත්තා. ගරු කතානායකතුමනි, දැන් මේකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ගරු කතානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු ඒ තීන්දුව වලට අධිකරණයට ගරුකොන්න ආණ්ඩුවක් හැටියට අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට එකඟ වෙනවා. ඒ සංශෝධන සියල්ලම අපි හෙට දවසේදී ඉදිරිපත් කරන ඔබතුමාට ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි, නිකම් මෙහෙම ඇහුවොත් 19 වෙනි සංශෝධනය 20 වෙනි සංශෝධනය ගේනකොට ගරු කතානායකතුමනි අපිට 157 තුනෙන් දෙකට එහා ගිහිල්ලා වැඩි ඡන්ද 7ක් තිබුණා. ගරු කතානායකතුමනි, අපි දඩබ්බර විදියට හිතනවා නම් අපිට බය නැතුව යන්න තිබුණා. ඔව්, අපිට තුනෙන් දෙකක් තියනවා කියලා නෑ. අපි අධිකරණයට ගරු කරමින් අපි ඒ සංශෝධනයට එකඟ වුණා. අපි රටේ ආර්ථිකය ගොඩනගන්න ඕන ගරු කතානායකතුමනි, ඒකයි කල යුතු වෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි මේ වරාය නගරය තුලින් මොකද බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි දන්නවා මේ ලෝකයේම අද ආර්ථිකයේ කඩාවැටීම. කොවිඩ් රෝගයට මුහුණ දීලා ලෝකයේ බලවත් රටවල් ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙනවා. ගරු කතානායකතුමනි, අපේ රටේ තෙල් නිධි හම්බෙලා නැහැ. අපිට තියෙන ප්‍රධාන ආදායම් මාර්ග විදේශ ශ්‍රමිකයෝ ටික අද ලංකාවට එන්න බලාගෙන ඉන්නේ. ඒ පැත්තෙන් ඒ දොරටුව වැහිලා තියෙනවා. මේ වන විට ලංකාවට එක සංචාරකයෙක් පැමිණෙන්නේ නැහැ. ඒ පැත්තෙන් ඒ දොරටුව වැහිලා තියෙනවා. ඒ වගේම තමයි කොවිඩ් හින්දා අපනයන කර්මාන්ත ඇනහිටලා තියෙනවා ගරු කතානායකතුමනි. ආර්ථිකයට බලපාන හැම තැනකම දොරගුළු වැහෙනවා මිසක් දොරගුළු ඇරෙන්නේ නැහැ කරු කතානායකතුමනි. ආර්ථිකයට බලපාන දොරගුළු වැහෙනවා නම් නව වශයෙන් නව ආර්ථික දැක්මක් ඇතුව දොරගුළු අරින්න සිද්ධ වෙනවා. ඒ දොරගුළු ඇරීමේ එක හරවුම් ලක්ෂයක් බවට පරිවර්තනය වෙනවා මේ වරාය නගරේ. ඉදිරි ආයෝජන වල ඩොලර් බිලියන් 15.34 ප්‍රමාණයක ආයෝජන මේ සම්බන්ධයෙන් එනවා ගරු කතානායකතුමනි. ඉතින් මේකට සමහර වෙලාවට මේ පාර්ලිමේන්තුව 225 තුල ඉන්නවා. දේශපාලනයෙන් එක දවසකට ඒ පැත්තට ආපහු ටික දවසක් ඉන්නකොට මේ පැත්තට ආයි මේ පැත්තෙන් ඒ පැත්තට අර ඒගොල්ලන්ට කියනවා ගමේ අපි කියනවා අර අයිකුන්ට එක තැන දින 7කට වැඩිය ඉන්න බෑ. බත්ඇලිය පණුව දානවා. එහෙම දේශපාලන ඉඳුල් වෙච්ච දේශපාලන ඉඳුල් වෙච්ච හොයා ගන්න මාතෘකාවක් හොයාගෙන මයික් එකක් ගත්ත ළඟට ගිහිල්ලා කියනවා මේක චීන කොලනිය. මේක ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ නීතිය නෙමෙයි. මේකට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ වගේ නැති බිල් එකක් මවනවා ගරු කතානායකතුමනි. රටට ආදරේටද? නෑ කතානායකතුමනි. රටට ආදරේට නෙවෙයි යාට ආදරේට. ඔහුට දින ආදරේට අවශ්‍යතාවය. මේකද අනාගතය ගැන හිතන්න තියෙන්නේ. මේකද අනාගතය ගැන කල්පනා කරන්න තියෙන්නේ. රට ආර්ථික වශයෙන් ගොඩනගෙන්න මේ ආර්ථික වශයෙන් ගොඩනගෙන වෙලාවට මේ වරාය නගරේ ගොඩනගෙන්න ඕන ගරු කතානායකතුමනි. මේ තුල ඉදි වෙන්නේ මොනවද? මේ තුල ඉදි වෙන්නේ ලෝකේ අපි දන්නවා ගරු කතානායකතුමනි සංචාරක ව්‍යාපාරයේ තුල අපේ රටට ආද සංචාරකෝ එන්නේ අපේ රටේ තියෙන සුන්දරත්වයේ බලයි. හැබැයි අපේ රටට එනවද ගරු කතානායකතුමනි සෞඛ්‍ය තත්ත්වයට සංචාරකේ නෑ එන්නේ නෑ ගරු කතානායකතුමනි. අපි දැකලා තියෙනවා ලෝකේ හැම රටවල් අපි සිංගප්පූරුවට ගියාම සිංගප්පූරුවේ තියෙන රෝහලට බෙහෙත් ගන්න ගියාම අපි එහෙට ගියාම අපි සංචාරකෙක්. අපි එහෙට ගිහින් වියදම් කරනවා ඩොලර් 300ක් 400ක්. එහෙමනම් මේ වරාය නගරයත් එක මොකද්ද ගොඩනැගෙන්නේ? එහෙනම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම පෞද්ගලික රෝහල්. ඒ වගේම නිවාස ඉදිකිරීම්, විනෝදාංශ, ක්‍රීඩා, ඒ වගේම යාත්‍රාංගන මේ සියල්ලම තියෙනවා ගරු කතානායකතුමනි. එහෙනම් මේ වගේ රටවල් වල අපි දැකලා තියෙනවා ලෝකයේ අනිත් රටවල් වල මේ විදිහට ගොඩනැගුණා, දියුණු වුණා. ඉතින් මේ තත්ත්වය තුළ අපේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් තියෙන්න ඕන ගරු කතානායකතුමනි. ඉතින් ඒකට වෛර කළ වැඩක් නැහැ. හැබැයි අද විපක්ෂයේ ඉතා හොඳින් ඒ ගැන අවධාරණය කරන්න ඉන්නවා.
අර මම හිතනවා ඔතමයි කාලය දැන් අවසානයි.
ගරු කතානායකතුමනි විනාඩි දෙකක් දෙන්න. දැන් කොහොමත් මේ දිවා ආහාර නවත්තනවා ගරු
කතානායකතුමනි.
කාට හරි දුන්නොත් අපරාධේ විනාඩි දෙක. ගරු කතානායකතුමනි මම අහගෙන හිටියා අපේ මිත්‍ර හර්දේශ සිල්ලා මන්දුතුමා කතා කරනවා. එතුමාට මට කියන්න තියෙන්නේ බලේ දිනකොට මොලේ නැහැ. මොලේ එනකොට බලේ නැහැ. දැන් මගේ මිත්‍රයා එතුමා දැන් කියනවා මේක ගැන එතුමා හොඳ සුභවාදීවත් කතා කරන ගමන් මේවා විදේශිකයන්ට පවරන්න එපා. ගරු හරසේසිල්ලා මන්ත්‍රීතුමනි ඔබතුමා හිටපු ආණ්ඩුවේ මහා බැංකුවට අරගෙන ආවා ශ්‍රී ලාංකීය නොවන සිංගප්පූරු ජාතිකයෙක්ව දිවුරුම දුන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒකේ අමුතිවරේ දිවුරුම දුන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඔය පැත්ත ඉඳන් අපි එදා හඬගාලා කිව්වා.
ඔබතුමා කාලේ
ප්‍රතිපාලය පෙවුණා. ඒ නිසා ගරු කතානායකතුමනි බොහොම පැහැදිලිව කියනවා අපි විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා ඔබ හැමදාම රට අනාගතයේ ඉදිරියට යන ගමනේදී හොඳ දෙයට අත තියන්නේ නැහැ, හොඳ මල්වට්ටි අත ගහන්නේ නැහැ. මේ ආර්ථිකය ගොඩනගෙන්න හදන තැනක් ඒකට අත ගහන්න. ඒ නිසා අපිට පේනවා සමහර මූණු දැක්කට පස්සේ විපක්ෂේ ගරු කතානායකතුමනි ඇස් වලින් බේරෙන්නේ වෛරය, නහයෙන් බේරෙන්නේ ක්‍රෝධය, කටින් අපට ලැබෙන්නේ ඉරිසියාව. මෙන්න මේ තුන අපට පේනවා. ඒ නිසා කරුණාකර විපක්ෂයෙන් ඉල්ලනවා ඒ වෛරය, ක්‍රෝධය, ඉරිසියාව පැත්තකට තියලා ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් රට ආර්ථික වශයෙන් ගොඩනැගෙන රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වූ මේ වරාය නගරයේ හදන මේ පනතට හෘදය සාක්ෂිර එකඟව සහයෝගය දෙන්නක නිල්ලමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට
අවස්ථාව ලබා
කතානායකතුමනි දෙපැත්තෙන් දැන් තව විනාඩි 5යි තියෙන්නේ
ඔබතුමා විනාඩි ඔබතුමාට තියෙන්නේ විනාඩි 7යි ඔබතුමාගේ
පැත්තේ 10ක් තිබ්බා
10ක් 10ක් නැහැ
ගරු කතානායකතුමනි මේ රටේ ඉඩම් අයිතිය සම්බන්ධවත් පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය සම්බන්ධවත් යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන වරාය නගරයේ පනත ගැන පනක් කෙටුම්පත ගැන කතා කරන අවස්ථාව මට අහන්න තියෙන්නේ ආණ්ඩුවෙන් අපි දන්නවා රටේ ආර්ථිකය ගැන අපි කතා කරන්න ඕන ආර්ථිකය හදන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන අපි දන්නේ අද ආණ්ඩුව මේ හදිසියේ කඩුමුඩියේ අපිට හංගලයි මේ වරාය පනත ගේන්නේ සභාගත කරද්දී දවස් 5ක ඉස්සරහා නිවාඩුවක් තියලා තමයි එක දවසක් අධිකරණයට යන්න ඉඩ තියලා තමයි මේ පනත ගෙනාවේ ඒ විතරක් නෙමෙයි මේ රටේ මහා සංගරත්නයෙන් මේ රටේ ජනතාවට මේක ගැන කතා කරන්න සාකච්ඡා කරන්න තමුන්නාන්සේ ඉඩක් තියලා නැහැ ඊයේ පාර්ලිමේන්තුවට මේක ගෙනාවේ හෙට මේක ඡන්ද ගන්නවා තමුන්නාන්සලාට තුනින් දෙකේ ඡන්දයක් තියෙන විදිහ ඇත්ත උන් තමුන්නාන්සලා මේක හොරෙන් මේ වැඩේ කරන්න යන්නේ ඊයේ වෙනකොට 34 දිනක් මැරිලා ප්‍රමුඛත්වයේ දෙන්න ඕන රටේ සෞඛ්‍ය ආරක්ෂාවට කොවිඩ් එක ගැන රට වහපු එකට ලොක්ඩවුන් එකට සංචාරණේ නම දාගෙන 14 15 16 වහලා 21 ඉඳලා 30 වෙනකම් වහලා මේක පාස් කරගන්න පාර්ලිමේන්තුවේ ඇරිය. ඇයි තමුන්නාන්සලා මේ කරන්නේ? මේ රටේ මේ පනත සම්මත කළා රටේ අයිතිය නැති කරන්න හදන්නේ 2015 යහපාලන ආණ්ඩුව වෙනකොට අක්කර 20ක් චීනේ සමාගමට විකුණලා තිබ්බේ හෙක්ටයාර් 50ක් 40ක් හෙක්ටයාර් 20ක් අක්කර 50ක් අද මොකද උනේ අපි මෙතුමා ඇමතිවරයා විදියට හිටියා අපි ඒක 99 අවුරුදු බද්දකට ගත්තා ආපහු තමුන්නාන්සලා මේකේ අයිතිය චීනයට දෙන්න යන්නේ මහන අධිකරණයේ අද තමුන්නාන්සලාගේ ජනාධිපතිගේ කැබිනට් මණ්ඩලේ මේ පනත් කෙටුම් පතේ වගන්ති 25ක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ජනතාවගේ කැමැත්ත අහන්න කියලා තියෙන වගන්ති 8කට ආණ්ඩුව එහෙනම් මේ පනත් කෙටුම් පතේ කොටසක් අකුලගෙන ඉවරයි ආණ්ඩුවේ පරාජයම මේක අපි එදා විපක්ෂයට විපක්ෂයේ අපි සමග ජන බලවේගයත් අපේ අනිත් පක්ෂ සංවිධානත් අධිකරණයට ගියේ නැතිනම් තමුන්නාන්සලාගේ මේ ව්‍යවස්ථා විරෝධී පනත නීති විරෝධී පනත මේ පාර්ලිමේන්තුවේ තමුන්නාන්සලා සම්මත කරගන්න ඒකත් හොරෙන් හංගලා ගහන්න ගියේ තමුන්නාන්සලා කවුද මේකට පත් කරන්නේ තමුන්නාන්සලා පත් කරනවා ජනාධිපතිට ඕන 7 දෙනෙක් මේ 7 දෙනා විදේශිකයෝ වෙන්නත් පුළුවන් දැන් අගමැතිතුමා කියනවා සභාපති ලාංකිකයෙක් අපි දන්නේ මේ ලාංකිකයා ද්විත්වපුර වැසියෙක්ද කියලා. ඒ කියන්නේ සභාපතියා සභාපති ලාංකිකයෙක් නම් අනිත් අය සමහර විට විදේශිකයෝ වෙන්න පුළුවන්. එහෙනම් තමුන්නාන්සලා මේ රට සින්නක්කරේට දෙන්න යන්නේ. දැන් රෝහිත අබේගුණව මැතිතුමා කියනවා බිලියන 1.4ක් අපිට නිකන් හම්බුණා මේක ආයෝජනය කරා. නෑ මේ රටේ මෙතන ඉන්නවා චම්පික රණවක පාටලි චම්පික රණවක මැතිතුමා බිලියනයක් ඩොලර් අපි මාර්ගවලට විදුලියට වතුරට වියදම් කරලා තියෙනවා. එහෙනම් මේකේ ආයෝජනයට අපේ මුදලුත් වෙන් කරලා තියෙනවා. එහෙනම් මේකේ මුදල් බලය මුදල් පාලනේ පාර්ලිමේන්තුරයි වේ යුතුයි. තමුන්නාන්සලා මොනවද කරන්නේ මේකේ පාලනේ පාර්ලිමේන්තුවෙන් පිටත අපි සාමාන්‍යයෙන් ඒකාබද්ධ අරමුදලට හැම මුදලක් මෙන්න ඕන. මේ වරායේ මුදල් එන්නේ නැහැ. වරායේ නගරේ මුදල් එන්නේ නැහැ ඒකාබද්ධ අරමුදලට. එහෙනම් මේක මේ රටේ නීති දෙකක්. රටවල් දෙකක් ජනාධිපති බලය ගත්ත එක රටක් එක නීතියක් කියලා. වරායේ නගරේ එක නීතියක්. මේ රටේ එක නීතියක්. වරායේ නගරේ පාලනය වෙනින්ම මේ පාලනයට පාර්ලිමේන්තුවටවත් අපේ BOI එකටවත් UDA එකටවත් නගර සභාවටවත් ඇඟිලි ගහන්න බෑ. එහෙනම් මෙතනින්ම තමුන්නාසලයි මූලික ප්‍රතිපත්තිය. එක රටක් එක නීතියක් රටවල් දෙකක් නීති දෙකක් කළා. මේකේ මොනවාද මේකට ඇතුල් වෙන්න බෑ. මේ පනත් පිටුම් පතනුව ශ්‍රී ලාංකිකින් ඇතුල් වෙන්න බෑ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ කියන මේක සලකලා බලන්න. ඉහිය පෙරේදා ලියුම් එනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරාය නගරේ බලන්න චීන තානාපති කාර්යාලයෙන් තානාපති ලියුමක් එනවා අපිත් එක බලන්න එන්න. මහන්නේ එනම් මේ රටේ අයිතිය වරාය නගරේ අයිතිය දීලා ඉවරයි. චීනට දීලා ඉවරයි. අපිට දැන් ආරාධනය කරන්නේ චීන. මට ආරංචි අදත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අදයකට යනවා කියලා. මන් දන්නේ බෑග් ගරන් ඉන්න යනවාද කියලා. අපි ආන්නේ තමුන්නාන්සනාගේ. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. මේක ඇතුළට යන්න බෑ. ඇතුළට ගිහිල්ලා ලාංකිකයේ කෙළියට එනකොට බදු ගෙවන්න ඕන. මේක හරියට පිටරට ගිහිල්ලා අපි කස්ටම් එකෙන් එළියට එනකොට බඩු වෙනා බදු ගෙවන්න ඕන. එහෙනම් අපේ රටේම වෙනතනකට යන්නේ. තමුන්නාන්සලා
කාලේ අවසානයි.
මම විනාඩි 3යි ගියේ.
නෑ.
විනාඩි 3යි.
විනාඩි 5යි 3යි
7යි. මේ විතරක් නෙමෙයි.
හතක් ගිහිල්ලා තියෙනවා.
තමුන්නාන්සලා එහෙනම් මේ රට විදේශිකයින්ට බද්දට දෙන්න නෙමෙයි විකුණලා ඉවර කරන්නයි තමුන්නාන්සලා හදන්නේ. තමුන්නාන්සලා බලයට ආවේ රටේ ඉඩම්මයි තිය තියාගන්නවා කියලා. යන්තම් අපේ ආණ්ඩු 99 අවුරුදු බද්දකට ගෙන අපේ එකක් ආපහු සින්නක්කරේට විකුණන්න යන්නේ. අපි කිව්වා මේ අපේ ආණ්ඩුවේ තිබ්බ ප්‍රතිපත්තිය මේ කොමිසමට පත් කරන්න ලංකාවේ තනතුරු තියෙන අය මුදල් අමාත්‍යාංශ ලේකම් නාගරික සංවර්ධන අධිකාරිය අමාත්‍යාංශ ලේකම් BOI එකේ සභාපති මහා බැංකුව අධිපති භාණ්ඩාගාරයෙන් මං අහනවා මේ සේරම අයින් කළා ජනාධිපතිට ඕන විදියට තමුන්නාසලට පත් කරන්න පුළුවන් ද්විත්වපුර වැසියෙක් සහ විදේශිකයෝ 6 දෙනෙක් මේකටද මේ කරන්න හදන්නේ අද රටේම විරෝධය අපි අහනවා තමුන්නාන්සලා ඡන්දේ ගත්තේ රටේ ඉඩම් අයිතිය තියාගන්න විකුණන්නේ නැහැ කියන්නේ එක නීතියක් එක රටක් කියන්නේ අද ඒ සියල්ල තමුන්නාන්සලාගේ පණතෙන් මේ පණත් කෙටුම් පතෙන් තමුන්නාන්සලා කඩ කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි අද අධිකාරණයේ තීන්දුව කළා තියෙනවා ජනාධිපති කැබිනට් මණ්ඩලයත් මේ ඉදිරිපත් කරපු පණත් කෙටුම් පත ව්‍යවස්ථා විරෝධී කියලා 25 පොලක මේකද මේ රටේ නීතිය ඒක තමයි තමුන්නාන්සලා අප්‍රේල් 9 වෙනිදා මේ ගෙනල්ලා නිවාඩු දින පහක් දාලා මේක සම්මත කරගන්න ගියේ දැන් මිනිස්සු බලන්නේ මරණයෙන් ජීවත් වෙන්නේ මරණයෙන් බේරෙන්නේ ආණ්ඩුව අත මෙතන කල්පනා කරන්නේ කොවිඩ් එක ගැන ආණ්ඩුව කල්පනා කරන්නේ කොහමද මේ ටික විකුණලා අපේ සාක්කුව තරිමැරි කරන්න කියලා ආණ්ඩුව බලන්නේ අර ලෙඩ මැරෙන මිනිස්සු ගැන කතා කරන්නේ තමුන්නාසලා සංචරණ නීති දාලා පළාත් අතර ඒවත් කඩලාද පාර්ලිමේන්තුව රැස් කරන්නේ මහණ මේකද මේ කරන්න ඕනේ මේ වෙලාවේ රටේ මිනිස්සුගේ ජීවිත ගැන බලන්න ඕන ජීවිත ගැන බලන්න නැතුව තමන්ගේ සාක්කු ගැන බලන ආණ්ඩුවක් විදියට තමයි මේ ආණ්ඩුව අපි මෙතනදී අදහස් කරන්නේ
ගරු මන්ත්‍රීමා
ඒ වගේම අද පාර්ලිමේන්තුව ගරු කතානායකතුමනි අද උත්සාහ කරන්නේ මේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුව. අද අපි තමුන්නාන්සලා අත උස්සලා පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය
ඕඩර් ප්ලීස්
වෙන කොමිසමකට වෙන විදේශිකයින්ට දෙන්න
යනවා. දිවා භෝජනය සඳහා සභාවේ සභාවේ එකඟතාවය ඇතුව එකතු කරන්න අවසර දෙන්න.